අරු සරත් වීරසේකර මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මුලසන ඔබවන මන්ත්‍රීතුමනි, මේ වසරේ මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් කතා කරන විට ගෝලීය වශයෙන් පවතින අතිශයින් අවිනිශ්චිත වාතාවරණ යටතේ වර්තමානයේ අපට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයන් පිළිබඳ යථානුරූපීව සැලකිලි වීමට අප සියලු දෙනාටම සිදු වී තිබෙන බව අප අවධාරණය කළ යුතුයි. එනිසා රටේ මූල්‍ය ප්‍රතිපත්ති සාධනයේ අද්විතීය හා ප්‍රමුඛ ක්‍රියාමාර්ගයන් සැලසුම් කිරීමට නීතියෙන් බැඳී සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව අප විසින් සලකා බැලිය යුතු තිබෙන්නේ රටේම වර්තමාන හා අනාගත තත්ත්වය ගැන බලවත් අවධානයකින් යුතුමයයි. ගරු මන්ත්‍රීතුමියනි, සෑම වාර්තාවකම එම වාර්තාවෙන් ආවරණය වූ කාල පරිච්ඡේදයට අදාළ හා හේතුපාදක වූ කරුණු කාරණා සඳහන් වේ. එම පසුබිම යටතේ වර්තමානයේ කෙසේ විය යුතු වන්නේද, අනාගතය සඳහා තිරසාර පිළිවෙත් සැලසුම් කරගන්නේ කෙසේද යන්න වඩාත් වැදගත් වේයයි මා සිතනවා. එනිසා මෙම වාර්තාවෙන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන හා ඉලක්කම් වලින් බැහැර වෙමින් මගේ අදහස් ඉදිරිපත් කිරීමට මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අනිකුත් කාර්යභාරයන් අතරේ බැංකුකරුවන්ගේ බැංකුව වශයෙන් කටයුතු කිරීම වැදගත්ම කාරණයක් වශයෙන් මා සලකනවා. අතිගරු ජනාධිපතිතුමා මෙම කාරණේ ඉතාම හොඳින් අවබෝධ කරගත් නිසා ශ්‍රී ලංකා මහ බැංකුව කැඳවා ප්‍රබල පසුබෑමකට හා ප්‍රපාතයකට ඇදවැචමින් තිබූ අපේ ආර්ථිකය ගොඩ ගැනීමට මහ බැංකුව දිරිගැන්වීමටත් ඔවුන්ගේ වගකීම පිළිබඳව අවධානය යොමු කිරීමටත් කටයුතු කළේ ඒ නිසා බව මම විශ්වාස කරනවා. එතුමාගේ මැදිවත් වීමේ ප්‍රතිඵල දින කීපයක් ඇතුළතදී ප්‍රතිපත්ති සාධනයන් දෙසට යොමු වී බැංකු පද්ධතිය හරහා රටේ ආර්ථික දෙසට මුදල් ගලා යාමකට සැලැස්වීම ප්‍රශංසනීය පියවරක් හැටියට මා සලකනවා. එකරැයකින් අනවශ්‍ය ලෙස මහ බැංකුවේ ඒකරාශි වෙමින් තිබූ බැංකුවල අවම දුර්වලතා තැන්පතු අනුපාතය සහ එයට මහ බැංකුව ගෙවන පොලි අනුපාතය පහළ දැමීම කෝවිඩ් වසංගතය ඉදිරියේ කොරවී පැවති අපේ රටේ ආර්ථිකය දිරිගැන්වීමට සමත් වූ බැව් සතුටින් සඳහන් කරනවා. බැංකුවල තැන්පත් මුදල් වලින් 7% හෝ 9% අනිවාර්ය තැන්පත් කිරීමක් හැටියට මහ බැංකුවේ තැන්පත් කිරීමේ අවශ්‍යතාවය 2% දක්වා පහළ දැමීම මගින් විස්මයජනක ලෙසින් බැංකුවල ද්‍රවශීලතාවය වැඩි කිරීමට සමත් වුණා. එම මුදල් ව්‍යාපාරික ලෝකයට පමණක් නොව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතරට ක්ෂණිකව ගලා යාමට එමගින් ඉඩකඩ සැලසුණා. එය අපගේ ආර්ථිකයේ ඇදවැටීම රඳවා ගන්නට පමණක් නොව එය ධනාත්මක දිශාවකට යොමු කර ගැනීමටත් හැකි වුණා. ගරු මන්ත්‍රීතුමනි, because of the steps taken to lower the bank interest paid in respect of special deposits to a level of 4%, the facilitation of the flow of funds into the hands of entrepreneurs became easy. I wish to state this step taken by the central bank as a positive contribution to the prevention of downfall of the economy at a time when we were all facing a precarious situation. I do not wish to treat or consider central bank report as a post-mortem. I consider it as a blood report or a medical report. We have to use the indications in such a report for correcting the deficiency shown and as a basis of considering remedial measures we should take. We cannot underestimate the role of the banking industry has to play in the development activities of our country. Not only the state sector banks, even the private sector domestic banks have to play a significant role in this area. I see the organization of the banking sector towards the objective being the backbone of the economy as a vital formation in a battlefront. The banking sector has to play a role going beyond the supplying of financial assistance to other areas such as monitoring and controlling of the activities of the entrepreneurs in a responsible manner. This responsibility falls on the banking sector throughout the world. In this regard, the central bank has to play an important role as a bank of bankers. The main responsibility falls within the bank supervision of the central bank. The central bank cannot permit the deterioration of standards or any irregularities to take place in the banking sector. Although the regulations are strong, their effectiveness depends on the manner in which the supervision and control takes place. If there is any laxity on the part of central bank, it can lead to a complete breakdown and a downfall of the banking industry and thereby reverse the development process of the country. During the recent past, we observed that there were reports about many instances of irregularities and unhealthy operations of the banks. We very clearly remember the disclosures made through the COOP committee in this August assembly. It is important to bring to book and punish those responsible for those irregularities in as much as there is a need to rectify them. These are matters that fall within the purview of the central bank. We do not believe that the building of an economy is a responsibility that falls solely on the central bank. It is necessary for all of us to be vigilant and alert about the developments that are taking place in the region as well as globally. Garu Mantri Tumiyani, having said that, I must air my views on the statement made by a Member of Parliament yesterday on the subject. This MP from North always make it a point to wind up his speech on any comments contemptuous towards Sinhalese, Buddhism and the Buddhist monks. We know he is working on a separatist agenda. It appears he is believing in Goebbels' theory where a lie spoken over and over again becomes truth. That's why he keep on telling lies in this August assembly. He said a Buddhist monk came from nowhere and tried to prevent farmers cultivating, claiming that area is an archaeological site. Buddhist monks are not vestiges of invaders, but part of our society and have all the right to protect our Sinhala Buddhist heritage. I must remind this assembly that a Buddhist prelate in the north, when he passed away, the uncivilized, uncultured ones obstructed and tried to prevent paying off the tradition honors and last rites of the prelate to be conducted in temple premises. These are the people who are talking about discrimination against the Tamil. He also says the military in the north still occupy valuable land in north. We certify that more than 90% of the government land occupied by the army have been already handed over. What this member of parliament is asking is the aircraft landing path in Palali. We know that two aircraft were shot down by terrorists hiding in that path. These are grounds of tactical importance, and especially as long as people like this member of parliament who promote separatism are there, it will never be given in view of the national security as it directly related to the national economy. Thank you.
Garu Manoj Nanayak Karmathuma, ඔබට විනාඩි 6ක කාලයක්
තියෙනවා. Garu මුලසුනෝබ වන මන්ත්‍රීතුමියනි, මේ වෙලාවේ මාතෘකාවට කරුණු ඉදිරිපත් කරද්දී විශේෂයෙන්ම වරාය හා ඒ වගේම අපනයන පිළිබඳව කතා කරද්දී මේ රටේ මේ වෙලාවේ ඇති කරලා තියෙන දේශීය නිෂ්පාදනය අර්ථ ගැන්වීමට ගෙන යන වැඩපිළිවෙලට අපි විපක්ෂයේ විදියටත් ඒ වගේම හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න කැමති මන්ත්‍රීවරයෙක් විදියට ඒ දේශීය ආර්ථිකයේ ගොඩනැංවීමෙහිලා ගරණ උත්සාහයට අපේ ස්තුතිය මේ වෙලාවේ රජය වෙත පළ කරන්න සූදානම්. ඒ වගේම දේශීය කර්මාන්ත නගා සිටුවීම හරහා ආනයනය සීමා කරලා අපනයනය බැඩි කරන්න දරන උත්සාහය අපි විපක්ෂයේ විදියට ඒ සඳහා දිය හැකි සෑම සහයෝගයක්ම මේ පාර්ලිමේන්තුව ඇතුළතදී ලබා දෙන සූදානම් කියන කාරණාවත් මේ වෙලාවේදී සඳහන් කරනවා. ඒ වගේම ඒ ආනයන සීමා කිරීමේදී යම්කිසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒ පිළිබඳවත් සොයා බලන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේ සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාව වෙනකොට මිනිසුන්ගේ දෛනික අවශ්‍යතාවයන්ට අවශ්‍ය වෙන යම් යම් දෑ ලංකාව වෙත පැමිණීම සීමා වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න වෙළඳපොළ ඇතුළේ ඒකාධිකාරයන් ගොඩනැගීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මෝටර් සයිකල් අංගෝපාංග උපකරණ වගේම මෝටර් සයිකල් මේ රටට ගෙන්වීම, ඒ වගේම ත්‍රිරෝද රථ අමතර කොටස් ගෙන්වීම වගේ කාරණා නිසා ඒවා නවත්වා තිබීම නිසා මේ වෙනකොට යම් ගැටලුකාරී තත්වයන් මුහුණ දීලා තියෙනවායි කියන කාරණාව මම අවධානය යොමු කරනවා. ඒ වගේම මම මගේ අවධානය යොමු කරනවා මේ වෙලාවේදී මේ මුදල් සම්බන්ධ කාරණා සාකච්ඡා වෙන වෙලාවේ අපේ රැකියා ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් අලුත් රැකියා ලබා දෙනවා වගේම පැරණි ලබා දෙච්ච රැකියා 7000ක් විතර වෙච්ච ක්ෂේත්‍ර පුහුණු ක්ෂේත්‍ර රැකියා ලබා දුන්නා ක්ෂේත්‍ර සහකාර රැකියාවන් ඒ ක්ෂේත්‍ර සහකාර රැකියාවන් මැතිවරණයේ වෙලාවේ අත්හිටුවනු ලැබුවත් එතනින් පස්සේ නැවත වතාවක් ඒ රැකියා ලබා දීමේ කටයුත්ත මේ දක්වා සිද්ධ වෙලා නැහැ. ඒ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ අය අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සිද්ධ කරලා එයින් පස්සේ බඳවා ගැනීම සිද්ධ වෙලා තිබුණත් මේ වෙනතුරු ඒ අය නැවත බඳවා ගැනීමට කටයුතු කරලා ඒ අයගේ පත්වීම් ලිපි නිසියාකාරව නිකුත් කරලා තිබියදී ඒ අයගේ පත්වීම් ලබා දීම නැතිවීම පිළිබඳව අපි රජයට කනගාටුව පළ කරනවා. ඒ වගේම මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ සේවකයින් සේවයෙන් නිරපා හැරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. මේවලට නිසි පිළිතුරක් ඉතාමත්ම ඉක්මනින් ලබා දෙන්න කියලා අපි ඉල්ලීම් කරනවා. ඒ වගේම පසුගිය මැතිවරණ කාලේ ගම්පෙරළිය වගේ වැඩසටහන්වලදී කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒ වැය ඇස්තමේන්තු අනුමත කරේ නැහැ කියලා. නමුත් පහුගිය සුමානේ ඒ සඳහා වූ වැය ඇස්තමේන්තු විපක්ෂයේ සහයෝගයත් ඇතිව සම්මත කරයින් පස්සේ තවමත් ඒ කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ලබා දීම නිසි ලෙස සිදු කර නැති බවට තමයි වාර්තා වෙන්නේ. ඒ පිළිබඳවත් අපි අපේ අවධානය යොමු කරනවා. ඒ වගේම කොරෝනා තත්ත්වයේ අවස්ථාවේදී ලීසින් පහසුකම් සඳහා ලබා දීපු සහනයන් මේ වෙනකොට ජනතාවට පාරා වලල්ලක් බවට පත් වෙලා තියෙනවා. බදු පිට බදු ගහලා පොලී පිට පොලී ගහලා මේවා ගෙවන්න සිදුවෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලීසින් විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයන්ට පෞද්ගලිකාංශයේ සේවකයන්ට වගේම පුද්ගලික ලබාගත්තු ණය සියල්ලටම නැවත පොලී දඩ පොලී සමග ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා දැන් බැංකු වත්කම් අත්පත් කරගැනීමේ තත්ත්වයට පවා සමහර පුද්ගලයන්ගේ පත් වෙලා තියෙනවා. මේ පිළිබඳවත් අපි අවධානය මේ වෙලාවේ යොමු කරනවා. ඒ වගේම වැටුප් කප්පාදු කිරීමක් මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඒ වගේම විධායක නිලධාරීන්ගේ කප්පාදු කිරීම සිද්ධ වෙලා තියෙනවායි කියන කාරණාවත් මම මේ වෙලාවේ මතක් කරනවා. දැනට දැන් ඇස්තමේන්තු සම්මත වෙලා තියෙන වෙලාවක තවමත් විශ්‍රාම වැටුප් 2020 ජනවාරි මාසයේ ඉඳලා ගෙවන්න තිබිච්ච විශ්‍රාම වැටුප ගෙවන්න තවමත් අපොහොසත් වෙලා තියෙනවා මේ රජය. ආණ්ඩුව නව වැටුප් කොමිසමක් වාර්තාවක් හරහා මේක නැවත වතාවක් අත්හිටුවීමක් සිද්ධ කරාට තවමත් මේ විශ්‍රාමිකයින්ගේ 2016 ඉඳලා වැඩි වෙච්ච විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු කරලා නැහැ කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ජනාධිපතිවරණයේ වෙලාවේ පොරොන්දු වෙච්ච රණවිරුවන්ගේ ආබාධිත රණවිරුවන්ගේ ඒ වගේම වැන්දබුවන්ගේ ඒ වැටුප් ලබා දීම පිළිබඳව තවම නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ මේ ගාල්ල මගේ දිස්ත්‍රික්කයේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා මම මේ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන්න කැමතියි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින බරපතල ජල ගැටලුවක් පිළිබඳව මේ වෙනකොට පානීය ජලය ලබා දීම පිළිබඳව දශක ගණනාවක් තිස්සේ අලුත් වැඩියා නොකරනු නලපද්ධතිය සහ අලුත් පොම්පාගාරයක අවශ්‍යතාවය නිසාවෙන් මේ වෙනකොට දවස් දෙකකට විතර සැරයක් තමයි ගාල්ල නාගරිකයේ හබරාදු අක්මීමන ඒ වගේම බෙන්තර අම්බලංගොඩ මේ ප්‍රදේශවලට ජලය සැපීම සීමා වෙලා තියෙනවා. මේ නිසා සාමාන්‍ය ජන ජීවිතයේ බරපතල ලෙස ගැටලුකාරී තත්වයකට මුහුණ පාලා තියෙනවා. එක පැත්තකින් ජීවන බර අහස උසට නැගිලා තියෙද්දි අනිත් පැත්තෙන් බදු බිල ඒ වගේම තමන්ගේ ණය මුදල් ගෙවා ගන්න බැරි වෙලා ජනතාව අපහසුතාවයට පත් වෙලා තියෙනකොට අනිත් පැත්තෙන් මේ ජනතාවට බොන්න තියෙන වතුර ටික බොන්නට අවකාශය නොලැබී තිබෙනවා. ඒ නිසා අපි රජයේ අවධානය යොමු කරනවා ගාල දිස්ත්‍රික්කයේ මේ තියෙන ජල ගැටලුවට ඉතාමත්ම ඉක්මනින් විසඳුමක් ලබා දීලා ඒ සඳහා විධිමත් විසඳුමක් ලබා දිය යුතුයි. ඒක කෙටි කාලීන විසඳුමක් නෙවෙයි දීර්ඝකාලීන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහාත් මේ ආණ්ඩු පක්ෂයේ ගරු ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ අවධානය යොමු කරලා වහාම මේ ගාල දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නයටත් විසඳුමක් ලබා දෙන හැටියට ඉල්ලා සිටිමින් මේ ආණ්ඩුව කරගෙන යන මේ
ගරු මිලන් ජයතිලක මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මූලාසනේ ගරු මන්ත්‍රීතුමියනි, අද දවසේ ඔබතුමිය මේ ආකාරයෙන් ආමන්ත්‍රණය කරන මොහොතක මේ සභාව අමතන්න ලැබීම ඉතාමත්ම සතුටට කාරණාවක්. මොකද පහුගිය මැතිවරණ වෙලාවේ අපි එකට තරඟ කරද්දි මිහිරිගම ආසනයට නායකත්වය දෙන ඔබතුමියට මම සුභාශිංසනය කරනවා ප්‍රථමයෙන්ම. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි, මේ පහුගිය කාල සීමාවේ 2018 අපේ රටේ ආර්ථිකය බිඳවට්ටන් පහුගිය පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරපු යහපාලන ආණ්ඩුව මේ රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරා. ඒ කාල සීමා තුලදී අපි දැක්කා පක්ෂය තුල ප්‍රශ්න විසඳ ගන්න බැරුව දෙපැත්තට අදිනකොට මේ රටේ ආර්ථිකය සියල්ලම ඒ තුලින් බිඳ වැටෙන ආකාරය අපි බලාගෙන හිටියා. ඒ විතරක් නෙමේ පාස්කු ඉරිදා ප්‍රහාරය අපිට මතකයි පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක
මේ රටේ ගරු නියෝජකාරක සභාපතිතුමා මේ වෙලාවේ මුණස්සන්ට පැමිණෙනවා.
Please continue.
නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අද අපි කියාගෙන ආවේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පහුගිය යහපාලන ආණ්ඩුව අත්නෝමතික මේ රටේ ජාතික ආරක්ෂාව සහ මුලින්ම බිඳුවට මැදලා දැම්ම. බුද්ධ්‍යාංශ සියල්ලක්ම විනාශ කරලා ඒ කාලේ ගෙනිච්ච ඒ ආණ්ඩුවේ ක්‍රියාදාමය නිසා අපි දැක්කා අහිංසක ජනතාව ඒ තුළින් පීඩා විඳිනවා. ඒ පීඩා විඳිනවා විතරක් නෙමෙයි, ඒ තුළින් මේ රටේ ආර්ථිකය දැඩි ලෙස හානියට පත් වුණා. අපේ සංචාරක ව්‍යාපාරය සහ මුලින්ම නවතින තැන්ට පහුගිය කාලේ පත් වුණා. ඒ වගේම තමයි විවිධ ශේෂ්ඨයන් අඩාල කරගෙන අපේ රට තුළ ඇඳිරි නීතිය මාස ගණන් දාන තත්ත්වයට ඒ කාල සීමාව තුළ පත් වුණා. ඉතින් මේ කාරණා එක්ක ඒ 2018 ආර්ථිකය ඉතාම පහළට වැටුණ මොහොතක තමයි ඒ කාල සීමාවේ අපිට 2020 මේ රට බාරගන්න. අද වෙනකොට කොරෝනා වසංගතය නිසා මේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගන්න විදේශ විනිමය මේ රටට නොලැබෙන මොහොතක මේ රට තුළ අපේ දේශීය කර්මාන්ත දියුණු කරන වැඩපිළිවෙලකට අද අතිගරු ජනාධිපතිතුමා මේ රට මෙහෙයවන මොහොතක් තියෙන්නේ. ඉතින් මම අපි කනගාටු වෙනවා මේ රටේ ප්‍රධාන අමාත්‍ය ධූර දරපු බාර්ලි ජම්පික අමාත්‍යතුමා එතුමාගේ කතාවේදී එතුමා හාසියට ලක් කරා මේ අමාත්‍ය ධූර පිළිබඳව. අපේ රටට දේශීය ආර්ථිකය නගා සිටවන මේ රටේ ආර්ථිකයට අත්‍යවශ්‍යම අමාත්‍ය ධූර තමයි විද්‍යාත්මකව ගොඩනගලා අපි මේ අතිගරු ජනාධිපතිතුමා අපේ අමාත්‍යංශය හැටියට පත් කරලා තියෙන්නේ. ඒ වගේම කෘෂිකර්මාන්තය දියුණු කරන්න, ඒ වගේම අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ගේ ආර්ථිකය නගා සිටවන්න තමයි මේ අමාත්‍ය ධූර සියල්ලක්ම අද ගොඩනගලා තියෙන්නේ. අද අපි දන්නවා
Honorable Member, you have 2 more minutes. You have 2 more minutes.
මැටි කර්මාන්තය, ඒ වගේම තඹ පිත්තල කර්මාන්ත, ඒ වගේම බතික් කර්මාන්තය, කෘෂිකර්මාන්තය, අපේ රටේ අතීතේ ඉඳන් පැවතිගෙන ආපු කර්මාන්ත මේවා දියුණු කරන්න අවශ්‍ය ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරලා අද ඒ ගන්න දේවල් තුල අපිට මේ අමාත්‍යවරු අද කතා කරන විදිහ දැක්කහම අපිට දැඩි කනගාටුවක් කනස්සල්ලක් හිතෙනවා. නමුත් අපි පුදුම වෙන්නේ නැහැ, මොකද පහුගිය කාලේ වරාය ගුවන් තොටුපළ ගැන ඒ අය දරපු මතය අපි දැක්කහම ගුවන් තොටුපළේ ගිහිල්ලා වී ගබඩා කළා. වී ගබඩා කරලා මේ රටට විශාල මුදලක් අහිමි කරන තැන්ට පත් කළා. ඒ වගේම වරායේ අපි දැක්කා පහුගිය කාල සීමාව තුළදී වරාය විදේශ රටවල් වලට අලෙවි කරන්න කටයුතු කරන්න හැදුවා. ඉතින් මේ වගේ නොයෙක් විදිහේ කාර්යයන් ක්‍රියාත්මක වෙනකොට අද මේ රටේ ආර්ථිකය ගොඩනගාගෙන ඒ වගේම මේ රටට ආවෙනික දේශීය ආර්ථික ක්‍රමවේදයක් ගොඩනගෙන ආර්ථික වැඩපිළිවෙලක් අද මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කාර්යභාරයත් එක්ක හෙට දවසේ මේ රටේ හැමදාම පීඩිත පන්තියක් හැටියට ජීවත් වෙච්ච අහිංසක මිනිසුන්ට යමක් කර කියා ගන්න බැරි වෙච්ච මිනිසුන්ට අද රැකියා ලක්ෂයක් ලැබෙන මොහොතක් උදා වෙලා තියෙනවා මේ රට තුළ. ඒ අහිංසක මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න අද වෙනකොට රැකියාවක් රජයේ රැකියාවක් ලැබෙන තැන්ට අපිට ඒ අවස්ථාව ගොඩනගන්න ලැබෙන මොහොතක ඒ පාර්ශ්වකාරීක බවට පත් වෙන්න ලැබීමත් අපි වාසනාවක් හැටියට සැලකනවා. ඒ වගේම තමයි මේ වෙනකොට අපි රටේ සංවර්ධනේ අඩාල කරලා නැහැ. සංවර්ධනය මේ සියලු ප්‍රශ්න කාරණා මැද්දේ
මේ රටේ member your time is up please wind up
ඒ කාරණා සියල්ලක්ම තුලින් අපේ රට දියුණු කරන තන්ට ඉතාම ඉක්මනින් ගෙනියන්න අපි කටයුතු කරනවා කියලා සිහිපත් කරමුනි මේ අවස්ථාව ලබා දුන්නට ඔබ තුමාට ස්තුතිවන්ත වෙමින් මානියන බොහොමත් ස්තුතියි
thank you honorable kanchana vijayasekar you have 8 minutes
had 10 minutes
because of the time delay it has been reduced to 8 minutes
garu niyojakaraka sabhapathumani mama ape rajya amatya indika anuruddha mattumage welawat laba ganno stutiwant wenawa kaale laba deem pilibandawa visheshayenma mudal panate moolya regulasi wala nishpadana badu sanshodhanaya kirim pilibandawa me sabhawata yojana idiripat wela saakatcha karana avasthave කතා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටුටපත් වෙනවා විශේෂම කරු නියෝජක ආර්ග සභාපතිතුමනි පහුගිය නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමාට මේ රටේ ජනවරම ලැබුණේ විශේෂයෙන්ම පහුගිය අවුරුදු පහේ තිබුණු ඒ ආණ්ඩුව පරාජයට පත් කරලා මේ රටේ ඇතිලා තිබුණු අභියෝග වලින් ඉදිරියට යන්න පුළුවන් ජනවරමක් ලබා දෙමින් නමුත් අපි නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ බලය ලබා ගන්න අවස්ථාවේ තිබුණු අභියෝග නෙවෙයි අපිට පහුගිය මාර්තු මාසේ වෙනකට මේ රටට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ අභියෝග අපිට වෙනස් වුණා. එක පැත්තකින් අද විපක්ෂයේ පැත්තෙන් කතා කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා චෝදනා එල්ල කරනවා. විශේෂයෙන්ම ආර්ථිකයේ කඩාවැටීම් ගැන කතා කරනවා, ණය බර ගැන කතා කරනවා, රැකියා වෙළඳපොලේ රැකියා අහිමි වීම ගැන කතා කරනවා. මේ සියලු සංඛ්‍යාලේඛන ගත්තම මම මෙතන විශ්වාස කරනවා මෙතුමන්ලගේම මහා බැංකුව තුලින් ඉදිරිපත් කරපු වාර්තා දිහා බැලුවොත් මෙතුමන්ලට පැහැදිලි වෙයි මොනතරම් ආකාරයට මේ රටේ ආර්ථිකය මෙතුමන්ලගේ අවුරුදු 4 මාර්ක කාලය තුල මේ රටේ විනාශයට පත් කරාද කියලා. මේ රටේ එක පැත්තකින් මෙතුමන්ලා වාර්තාවක් තියෙනවා අවුරුදු 4 මාර්ක කාලය තුල මෙතුමන්ලා පාලනය කරපු කාලේ මේ රටේ තිබුණු ණය බර 100ට 100කට ආසන්න ප්‍රමාණකින් වැඩි කරනවා මේ රටේ. මිලියන රුපියල් බිලියන 7391කට තිබුණු ණය බර රුපියල් බිලියන 14000 දක්වා ගෙන එනවා මෙතුමන්ලගේ අවුරුදු 4 මාර්ක කාලය ඇතුලේ. මෙතුමන්ට තව මාස 6ක් තිබුණා නම් 100ට 100කින්ම වැඩි වෙනවා මේ රටේ ණය බර. ඒ විතරක් නෙවෙයි මෙතුමන්ලා පහුගිය කාලේ ණය බර වැඩි කරා පමණක් නෙවෙයි. අපි දැක්කා ආර්ථික සංවර්ධන වේගය දල වශයෙන් 100ට 6ක 6 මාර්ක තිබුණු ආර්ථික වර්ධන වේගය එක පැත්තකින් දකුණු ආසියාව නෙවෙයි අපි ආසියාවේ ඉහළම තැන තිබුණු අපේ ආර්ථිකය එක පැත්තකින් දකුණු ආසියාවේ අවසාන තැනට ගෙනාවා. අපි අෆ්ගනිස්තාන්ටත් යටට පත් කරන තත්ත්වෙට මෙතුමන්ලගේ ආණ්ඩුව පත් කරා. බදු බර 100ට 100කින් වැඩි කරා. අවුරුදු 4 මාර්ක කාලය ඇතුලේ. ඒ තරක් නෙමෙයි රැකියා වෙළඳපොලෙන් මෙතුමන්ලගේ මහා බැංකු වාර්තා උපුටල අපි කියන්නේ රැකියා 200,000කට වැඩි ප්‍රමාණයක් මෙරටේ රැකියා වෙළඳපොලෙන් ඉවත් වෙලා තියෙනවා. මට පෙර කතා කරපු මනෝෂ නානක්කාර මන්ත්‍රීතුමා කිව්වා පානීය ජලයේ ගැටලුවක් පිළිබඳව. එතුම කව දශකයක් තිස්සේ තියෙන ගැටලුවක් පිළිබඳව. ඒ දශකෙම ඒ දශකෙම ඔබතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කළා දශකෙම ඔබතුමා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරේ ඔබතුමා ගාල්ලේ අද පානීය ජලයේ ප්‍රශ්නය ගැන කතා කරනවා එතුමා අවුරුදු 10ක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කියලා ඔබතුමා දන්නවා 2014 දක්වා තිබුණු ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ මෙරටේ පානීය ජලය ගැටලුව විසඳීම සඳහා ගත්ත තීන්දුව තියෙන මොනවද කියලා දැයට කිරුළ ව්‍යාපෘතිය හරහා ගාල්ල හම්බන්තොට මාතර කියන දිස්ත්‍රික්ක තුනේ පානීය ජලයේ ගැටලුව විසඳීම වෙනුවෙන් ඒ ආරම්භ කරපු වැඩ පිළ නැවැත්තු වෙන කවුරුවත් නෙවෙයි ඔබතුමන්ලගේ බලයට පත් වෙච්ච ආණ්ඩුව ඇතුලේ මංගල සමරුව ඇමතුමත් ඒ කණ්ඩායම දවසේ තීන්දුවක් ගත්තා නෑ මේ රටට ඒ කටයුතු අවශ්‍ය වෙන්නේ නෑ කියලා ඒ ගත්ත තීන්දුව නිසා 2017 වෙනකන් ඔබතුමන්ලට ඉන්න සිද්ධ වුණා නැවත වතාවක් මේ කටයුතු ආරම්භ කරන්න 2017 ආරම්භ කරපු මේ වැඩ ව්‍යාපෘති විවිධ අවස්ථාවලදී බාධා කිරීම කරපු නිසා ඔබතුමලා ගන්න මට ප්‍රශ්නයක් නෑ ඔබතුමා මගේ කාලේ දීලා ඊතුමාට දෙන්න කිසි ගැටලුවක් නෑ මගේ කාලෙන් ගන්න එපා ඒ නිසා ඔබතුමා ඔබතුමන්ලගේ ආණ්ඩුව ඇතුලේ පහුගිය කාලේ ගත්ත තීන්දුව ඔබතුමා කියපු දෙයට මම උත්තර දුන්නේ ඔබතුමා දශකයක තිබුණු ප්‍රශ්න ගැන කතා කරා ගාල්ල දිස්ත්‍රික්කේ ඔබතුමා ලැජ්ජ වෙන්න ඕන දශකයක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා ඒ දශකම ඇමතිකම් කරපු මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩු පක්ෂේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට අද දවසෙත් අවිල්ල කියනවා ගාල්ල තියෙනවා පානීය ජලය ගැටලුවක් කියලා
ඒ
ගැටලුවට විසඳුම් දෙන්න තමයි අපි මේ ආණ්ඩුව හැටියට මේ වගකීම බාරගෙන තියෙන්නේ
ගැටලුව තියෙන්නේ අවුරුදු 20ක විතර ඉඳලා තියෙන ප්‍රධාන ජල ගැටලුවක් ඒ වගේම
honorable kanchana vijayasekara
enisa garu niyojjakaraka sabhapathumani ada gotabe rajapaksha janadhipathuma e pilimada avabodhen inne එතුමා රාජ්‍ය අමාත්‍යංශ වෙන් කරනකට කැබිනට් අමාත්‍යංශ වෙන් කරනකට මෙතුමන්ලා උසුළු විසුළු කරා අපහාස කරා විවිධ ක්ෂේත්‍ර ගැන කියලා. ඒ ක්ෂේත්‍ර අඳුරගත්තේ කොහොමද? එතුමා අද එතුමාගේ ප්‍රතිපත්ති ඇතුලේ මේ ඉදිරිපත් කරපු කාරණා පහුගිය මාස කීපේ මෙරටේ ජනතාව ඉදිරිපත් කරපු ගැටලු ඒ ගැටලු අවබෝධ කරගෙන තමයි අද රටේ අද අමාත්‍යංශවල වගකීම් බෙදලා දීලා තියෙන්නේ. එනිසා අපි විශ්වාස කරනවා අපි ඔබතුමන්ලගේ ඔබතුමන්ලට නැවත වතාවක් බරක් කියන්නේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කේ පවුණක් නෙමෙයි මේ රටේ කොහෙවත් පානීය ජලය පිළිබඳව අපි ගැටලුවක් ඇති කරන්න තියන්නේ නැහැ. මේ අවුරුදු පහේ අපේ ආණ්ඩුව ඇතුලේ අපි පානීය ජලය පමණක් නෙමෙයි අපි හැම ක්ෂේත්‍රයක් වෙනුවෙන් ඒ අවධානය යොමු කරලා අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියන එක අපි වගකීමෙන් කියනවා. එනිසා ඔබතුමන්ලට ඉදිරි කරන්නේ නැහැ. ඔබතුමන්ලා මතක ඇති අපි මතකයි මේ පාර්ලිමේන්තු ඇතුලේ විශේෂයෙන්ම පහුගිය අවුරුදු පහේ මනුෂ්‍ය මන්ත්‍රීතුමා ඔබතුමාට මතක ඇති මේ පාර්ලිමේන්තු ඇතුලේ පත් කරගත්තේ මොනවටද අනපනත් සම්මත කරගන්න මේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔබතුමන්ලට තිබුණා. ඔබතුමන්ලට හීලා විපක්ෂ නායක කෙනෙකුත් පත් කරගෙන තිබුණා. ඔබතුමන්ලට අවශ්‍ය විපක්ෂ සංවිධායක කෙනෙකුත් පත් කරන් තිබුණා. අද මේ ව්‍යවස්ථාව ගැන කතා කරනවා. එදා අපිට මතකයි ඔබතුමන්ලා අධිකරණයට පත් කරේ නීතිපති දෙපාර්තමේන්තුවට පත් කරේ කොමිෂන් සභාවට පත් කරේ ඒ සියලු දේට පත් කරගත්තේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන ඇතුලේ ඔබතුමන්ලට ගැළපෙන අගමැතිවරය සහ අගමැතිවරට නොතිබුච්ච බලයක් පාර්ලිමේන්තුව ඇතුළට අරගෙන එදා ව්‍යවස්ථා දායක සම්පාදන මණ්ඩලය ඇතුලේ ඔබතුමන්ලට කැමැති පිරිස් පත් කර ගැනීම සඳහා ඒක අවස්ථාවක් කරගත්තා. මොකක්ද තිබුණු ව්‍යුහය? අගමැති හිටියා, විපක්ෂ නායක හිටියා, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා හිටියා, අගමැතික නියෝජිතය හිටියා, ජනාධිපතික නියෝජිතය හිටියා. ඒ දෙදෙනාගේ කැමැත්තෙන් පත් කරගන්න සිවිල් සංවිධාන නියෝජිත තුන්දෙනෙක් හිටියා. කවුද පත් කරගත්තේ? ඔබතුමන්ලට කැමැති පිරිස් මේ පාර්ලිමේන්තුව ඇතුලේ කමිටුවක් පත් කරගෙන ඒ කමිටුව ඇතුලේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගමිනිසුර ඇතුළු විනිසුර මණ්ඩලයේ ඉන්න සියලුම නියෝජිතයන් පත් කරගන්න, තානාපතිවරු පත් කරගන්න, ඒ සියලුම දේ කොමිෂන් සභාවල නිලධාරීන් පත් කරගන්න ඔබතුමන්ලයි කමිටුව කරේ, වෙන කවුරුවත් නෙමෙයි. දැන් ඒ කමිටු වලින් තමයි පහුගිය කාලේ තීන්දුව తీරුම් දුන්නේ. දැන් ඔබතුමන්ලා පහුගිය සතියේ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉල්ල කෑ ගහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ බලය වැඩි කරගන්න කතා කරනවා කියලා. බලය වැඩි කරගන්න නෙමෙයි, මේ රටේ හැම ජනාධිපතිවරයෙක්ට තිබුණු බලයක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ 20 වෙනි සංශෝධන යටතේ එතුමාට ලැබෙන්නේ. අපි 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න මේ පහුගිය අවුරුදු පහේම අපි අරගල කරා. අපි විරුද්ධව කතා කරා. 19 වෙනි සංශෝධනයට අත උස්සපු කට්ටිය නෙමෙයි අපි. 19 වෙනි සංශෝධනයට විරුද්ධව කතා කරපු කට්ටිය අපි. අපි පහුගිය අවුරුදු දෙකේ අපි ජනාධිපතිවරණ වෙලාවෙත් අපි පළාත් පාලන මැතිවරණ වෙලාවෙත් මේ රටේ ජනතාවගෙන් ජනවර්මක් ඉල්ලලා තිබුණේ මේ රටේ යන ක්‍රමය වෙනස් කරලා මේ රටට අලුත් ගැලපෙන ක්‍රමයක් හදන්න කියලා. ඒ නිසා 20 වෙනි සංශෝධනයේ අවසානේ නෙවෙයි 20 වෙනි සංශෝධනයෙන් පස්සේ අපි මේ රටේ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු වෙනුනොත් අද අපි අරගෙන තියෙන ප්‍රවේශයක් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලය ජනාධිපති නීතිඥ රොමේස් සිල්වා මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමක් පත් කළ තියෙන්නේ මේ රටේ අවශ්‍යතාවය තේරුම් ගන්න කියලා. ඔබතුමන්ලා කඩිනමින් ගෙනල්ලා මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා එක පැත්තකින් ගෙනල්ලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කාරක සභාව
අවස්ථාවේ
මම ඉන්දික අනුරුද්ධ මැතිතුමායි වෙලාවත් ගන්නවා.
How many minutes are you taking from him?
The whole
time. Okay.
Yeah. එනිසා එදා දවසේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කාරක සභාව අවස්ථාවේ ඔබතුමන්ලා මොකද්ද පාවිච්චි කරගත්තේ? ඔබතුමන්ලා ලැජ්ජ නැතිව අතේස්සුව පළාත් සභා මැතිවරණ වෙලාවේදී 50ට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න වෙන මොනවත් නෙවෙයි පළාත් සභා ක්‍රමයක් ලංකාවේ පැවැත්වෙන්නේ නැති වෙන ආකාරයට ඔබතුමන්ලා කරා. ඔබතුමන්ලා බලය කේන්ද්‍රගත කර ආණ්ඩුකාරවරයෙක් යටතේ පළාත් සභා ක්‍රමයේ තිබුණු බලය ඔබතුමන්ලා පළාත් පාලන මැතිවරණේ ඔබතුමන්ලට ගැළපෙන යෝජනා ගෙනාවා. ඔබතුමන්ලා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ගන්න අර 3/4 තිබුණු සීමාවන් පවා ඉවත් කරලා දැම්ම පළාත් පාලන මැතිවරණේ ඔබතුමන්ලාට ගැළපෙන ආකාරයට මේ රටේ ව්‍යවස්ථා වෙනස් කරන්න සම්පාදනය කිරීම සඳහා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කළා. අද ඇඟිල්ල දික් කරන හදලා අපේ ආණ්ඩුව පැත්තට ජනාධිපතිතුමා පැත්තට අද මේ රටේ කරන කාර්යභාරයට අද මේ රටේ ජනාධිපතිතුමා බලය පාවිච්චි කරලා තියෙන මොනවටද? බලය පාවිච්චි කරලා තියෙනවා මේ රටේ ජනතාවට සහන දෙන්න. සහන දුන්නේ කොවිඩ් අනතුරට පමණක් නෙවෙයි. කොවිඩ් අනතුරෙන් ඉස්සෙල්ලා ඔබතුමන්ලා ආර්ථිකය විනාශ කරලා තිබුණේ රුපියල් මිලියන 300ක් දක්වා මෙරටේ ණය අරගෙන තිබුණු ව්‍යාපාරිකයන්ට ණය සහන බදු සහන ලබා දීලා තිබුණා මාස 6ක් වෙනකන් අපේ ආණ්ඩුවේ මුල් කාල මාස 6 ඇතුලේ. කොවිඩ් අනතුරෙන් පස්සේ අපි තව බදු සහන දුන්නා. වැඩ් බත් දිවත් කරා, ජාතිය ගොඩනැගීමේ බත් දිවත් කරා, පේයි ටැක්ස් එක ඉවත් කරා. මේ බදු සහන දුන්න විතරක් නෙමෙයි බලය පාවිච්චි කරා ජනාධිපතිතුමා මෙරටේ තරුණ තරුණියන් 61,000කට උපාධි ධාරීන්ට පත්වීම් ලබා දීම වෙනුවෙන් බලය පාවිච්චි කරලා තියෙනවා රැකියා ලක්ෂයක්, දිලිඳු පවුල් ලක්ෂක ජනතාව වෙනුවෙන් රැකියා ලබා දීම සඳහා බලය පාවිච්චි කරලා තියෙනවා. වසම් 14,000ක එක වසමක එක නිවස බැගින් ඉදිකිරීම සඳහා බලය පාවිච්චි කරලා තියෙනවා අධිකරු ජනාධිපතිතුමා මේ රටේ ලැබਿੱච්ච ජනවරම ඇතුලේ 110 බැගින් හැම වසමටම සපිරිකමක් ව්‍යාපෘතියටදී මුදල් වෙන් කළා කටයුතු ආරම්භ කළා වැඩ අවසන් වෙමින් පවතිනවා. කිලෝමීටර් ලක්ෂයක් මේ රටේ කාපට් මාර්ග බවට පත් වෙනවා. අන්න ඒ වෙනුවෙන් බලය පාවිච්චි කළා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ජන වරමෙන් පිට කිසි දෙයක් කළා නැහැ. එනිසා ඔබතුමන්ලා මතක තියාගන්න මේ ලබා දීලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ ලබා දීලා තියෙන පොරොන්දු සියල්ල ඉෂ්ට කිරීම වෙනුවෙන් අපි ආණ්ඩුවක් හැටියට අපි කටයුතු කරනවා. අද දවසේ දීවර කර්මාන්තේ ඒ වගකීම බාර දීලා තියෙන වෙලාවක විශේෂයෙන්ම මතක් කරනවා දැන් ආනයන සීමා කිරීම ගැන කතා කරනවා. ආනයන සීමා කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි. නමුත් යම් කර්මාන්තයකට අවශ්‍ය නම් මෙරටේ අපනයනය කිරීම සඳහා වෙන්න පුළුවන්. මෙරටේ අවස්ථාවෙන් වෙනුවෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ සඳහා අවසර ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශය කටයුතු කරනවා. ආනයන සීමා කළ තියෙන මොනවද? මෙරට අනවශ්‍ය දේවල්. දැන් මෙරටේ දීවර අමාත්‍යාංශය ගත්තම දීවර සංස්ථාවෙන් කරනවා යම් යම් ටෙන්ඩර් ක්‍රමවේද ඇතුලේ රෝහල් වලට, ආරක්ෂක හමුදා වලට, බන්ධනාගාරට සැපයුම් සපයනවා. සහන සපයනවා. හැබැයි සපයන්නේ මොනවද? මෙරටේ තියෙන මත්ස්‍ය සම්පතෙන් නෙමෙයි. පිටරටින් ආනයනය කරලා ඒක සපයනවා මෙරටේ තියෙන රෝහල් වලට, හමුදාවන් වලට. ඉතින් අපි නවත්තලා තියෙනවා. මෙරටේ තියෙන මත්ස්‍ය සම්පත ප්‍රයෝජන අරගෙන ඒ සහන සැපීමේ කටයුත්ත කරන්න පුළුවන්. ඒ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. මෙරටට උම්බලකඩ කරවල විශාල වශයෙන් ආනයනය කරනවා. නමුත් අපි එකවර ඒ ආනයනය නවත්තන නෙමෙයි. මෙරටේ නිෂ්පාදනයේ ක්‍රියාවලිය ශක්තිමත් කරලා ඒ සඳහා අපි අවශ්‍ය පියවර ගන්නවා. ඉදිරියේ කටයුතු කරන්න. එනිසා මෙරටේ අපි විශ්වාස කරනවා පළවෙනි වතාවට ඔබතුමන්ලා ආණ්ඩුව බලයට පත් වෙලා මනුෂ්‍ය මන්ත්‍රීතුමා දන්නෝ 2014 අවුරුද්ද වෙනකන් මෙරටේ කෘෂි කර්මාන්තයත් දීවර කර්මාන්තයත් ආදායම් බද්දෙන් නිදහස් කරලා තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ. ඔබතුමාලා 2016 අවුරුද්දේ ගෙනාපු ආදායම් බද්ද පනත ඇතුලේ මෙරටේ කෘෂි කර්මාන්තේ, දීවර කර්මාන්තේ, වැවිලි කර්මාන්තේ නැවත වතාවක් ආදායම් බද්ද එකතු කරා. අපේ ආණ්ඩුව බලයට පත් වෙලා පළවෙනි පැය ඇතුලේ නැවත වතාවක් කෘෂි කර්මාන්තේ, වැවිලි කර්මාන්තේට, දීවර කර්මාන්තේට තිබුණු ආදායම් බද්ද සම්පූර්ණයෙන්ම නිදහස් කරලා තියෙනවා. ඒ නිසා මෙරටේ දේශීය ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, කෘෂි කර්මාන්තේ ඉන්න පිරිස් නගා සිටුවීම සඳහා මෙරටේ ඒ වැඩපිළිවෙල සකස් කරගෙන යන මොහොතක්. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම දීවර කර්මාන්තේ ඇතුලේ අපි ඉදිරි මාස 3 ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා මෙරටේ දීවර වරායන් නැංගුරම් පොළවල් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පමණක් නෙමෙයි මෙරටේ තියෙන නීති පවා ලිහිල් කළ යුතුයි. අද දවස වෙන විට ඔබතුමන්ලා දීවරයන් මත විශාල බරක් වටලා තියෙනවා. දෙක පැත්තකින් දීවරයන්, දීවර කර්මාන්තයන් ඉස්සෙල්ලා දීවර දෙපාර්තමේන්තුවනොත් අවසර ගන්න ඕන, දීවර වරායනුත් අවසර ගන්න ඕන, කෝස්ට් ගාඩ් එකෙන් අවසර ගන්න ඕන, නාවික හමුදාවෙන් අවසර ගන්න ඕන. තැන් 6කට 7කට ගිහිල්ලා පැය ගණනාවක් අද ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල එක තැනකින් කරන විදියට ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් අතිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විනාඩි කීපයක් ඇතුලේ ඔවුන්ට මත්ස්‍ය සම්පත වෙනුවෙන් යන්න, දීවර කර්මාන්තය වෙනුවෙන් යන්න ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙනවා. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ තේ කර්මාන්තයේ, තේ වෙන්දේසිය ඩිජිටල් ක්‍රමයට සිද්ධ වෙනවා. පළවෙනි වතාවට වැල්බෙච්ච ඉහළම මිල, තේ දළුවෙලුවෙන් ඉහළම මිල මෙරටේ කුඩා තේබතු හිමියන් වෙනුවෙන් ලබා දීමේ කටයුත්ත මැයි මාසේ ආරම්භ වෙනවා. එනිසා මෙරටේ ඔබතුමන්ලා පහුගිය අවුරුදු 5 ආරම්භ කළ තිබුණේ අමාත්‍ය ධූර දැරුවේ අමාත්‍යංශවල වගකීම් දරපු පිරිස් ඔවුන් වෙන මොනවත් නෙවෙයි කරේ, තමන්ට ලැබිච්ච බලය ඇතුලේ තමන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරගන්න ක්‍රමවේදයන් දියත් කරා. ඒ කියන අවස්ථාවන් තුලින් එතුමන්ලගේ ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්ද කියලා. වැවිලි කර්මාන්ත වෙන්න පුළුවන්, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශ වෙන්න පුළුවන්, දීවර අමාත්‍යංශ වෙන්න පුළුවන්. අපි දීවර අමාත්‍යංශයට ගියාම අපි කනගාටුවටපත් වෙනවා. දීවර සංස්ථාව, දීවර වරාය විකිණීමේ කටයුතු වෙනුවෙන් පිඹුරුපත් සකස් කරලා තියෙන්නේ. ඒ ඉන සේවකයන් ඔවුන්ට පඩිනඩි ගෙවන්නේ නැතුව දීර්ඝ කාලයක් එකතන තියලා ඔබතුමන්ලා සියලු දේම පෞද්ගලික ආයතන වලට දීලා දැන් නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අපිට හොඳ අවස්ථාවක් තිබුණා පෝච්චිටි ව්‍යාපෘතියත් එක්ක. පෝච්චිටි ව්‍යාපෘතියෙන් ඉල්ලලා තිබුණා ඩ්‍රෙජින් කිරීම සඳහා දීවර වරාය සංස්ථාවට අවස්ථාවක් දෙන්න කියලා. හැබැයි 2015 ආණ්ඩුවේ මෙතුමන්ලා තීන්දු කරා නෑ, දීවර වරාය ඒකට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. යන්ත්‍ර උපකරණ තියෙනවා, ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙනවා, අවශ්‍ය පිරිස ඉන්නවා. හැබැයි පාවිච්චි කරේ නෑ. ඒ තියෙන නැව්පවා, යන්ත්‍ර සුපුත්‍ර සියල්ලම අද මලකඩ කන තත්ත්වයට පත් කළා තියෙනවා. එනිසා නැවත වතාවක් අපි මෙරටේ ඒ ආයතන සියල්ලම නැවත පනගන්නවලා මෙරටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් අපි ඒ අවස්ථාව උදා කරගන්නවා. ඒ පමණක් නෙවෙයි, මෙරටේ ජල ජීවි සංවර්ධන අධිකාරිය හරහා ඒ බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතේ මෙරටේ තියෙන වැව්, ජලාස, ගංගා මේ සියල්ල පාවිච්චි කරලා අපිට පරිසර අධිකාරියෙන්, ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේ ලැබෙන අවසරය ඇතුලේ මෙරටේ නැවත වතාවක් ජල ජීවී වගාව දියුණු කරන පමණක් නෙවෙයි, ඒ සඳහා අපනයන වෙළඳපොළ හොයාගෙන ඒ කටයුතු කරලා මෙරටේ රැකියා නිෂ්පාදනය කිරීමේ අවස්ථාවත් කරගෙන ඉන්න සඳහා අපි කටයුතු කරනවා. පහුගිය කාලේ ගත්ත තීන්දුව తీරන දිහා බැලුවම අමාත්‍යංශ ඇතුලේ ඔබතුමන්ලා කිව්ව රැකියා වලට බොහෝ පිරිසක් පත් කරා කියලා. සමහරු පත් කළා තියෙනවා සුදුසුකම් නැහැ. අපි දැක්කා කුඩා තේවල සංවර්ධන අධිකාරියේ මම ඉන්න කාලය ඇතුලේ ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි සමහරු බඳවගෙන තිබුණා මූලික සුදුසුකම්වත් නැති. සභාපතිවරුන්ට, ඇමතිවරුන්ට හිතුමතේට ඕන විදියට බඳවගෙන තිබුණා. නමුත් අද අවස්ථාව තියෙනවා උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී ඔබතුමන්ලා උපාධිධාරීන් බඳවා ගත්තේ කොහොමද? උසනම්, කොටනම්, මිටිනම් අන්න ඒ ආකාරයට ඔබතුමන්ලා බඳවා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. නිවාස අධිකාරිය ඇතුලේ ඔබතුමන්ලා කරපු අසාධාරණේ ඒ තරුණ තරුණයන්ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නිවාස අධිකාරියේ ඒ සේවය කරන පිරිස දිහා බැලුවම එක පුටුවේ 100 දෙනෙක්ට 200කට වාඩි වෙලා ඉන්න පහසුකම් ඇති විදියට එදා දවසේ අනවශ්‍ය විදියට මේ රාජ්‍ය ආයතන පෙරවීමේ කටයුත්ත කරා. කිසිම මූලික සුදුසුකම් බැලුවේ නැහැ.
නමුත් අද දවසේ අපේ
ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ඇතුලේ අය බලාපොරොත්තු වෙනවා. අගමැතිතුමත් මේ පාර්ලිමේන්තු ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ මේ සියලු දෙනා එකට එකතු වෙලා ඒ වැරදි නිවැරදි කරගෙන මේ රටේ තරුණ තරුණියන්ට ඒ හිමිවිය යුතු නැතනත් ලබා දීලා මේ රටේ ඉදිරි අනාගතේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළෙන් අපි නායකත්ව ලබා දෙනවා කියන එකත් මතක් කරමින් ඔබතුමාලට කිසිම දෙයක් නැවත වතාවක් චෝදනා එල්ල කරන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් මතක් කරමින් මම කතාව අවසන් කරනවා.
Thank you. Honorable Ahmed Nazir, you have 11 minutes.
I take 2 minutes from Honorable Member Taufik MP. Maybe I'll continue. Bismillah ar-Rahman ar-Rahim. Mudalil in the Avaiki Talamai Thangi Kondirikkinra Ungalukku Vaazhthu Therivithavanaga in the Uyariya Sabaiki Ennai Anuppi Vaitha Engaludaiya Mattakkalappu Mavatta Makkalukku எனது நன்றியை தெரிவித்தவனாக ஐ எம் டிலைட்டட் டு மேக் மை மேடன் ஸ்பீச் இன் திஸ் ஆகஸ்ட் அசம்பிளி அட் அ டைம் அவர் கண்ட்ரி இஸ் ஒன்ஸ் அகெயின் ரைசிங் ஃப்ரம் தி பெண்டமிக் சஃபர்ட் பை நாட் ஓன்லி அஸ் பட் என்டையர் வேர்ல்ட் விச் ஹஸ் கிவன் அஸ் அ பிக் சை ஆஃப் ரிலீஃப் அண்ட் மோர் சோ பிகாஸ் தி கவர்மெண்ட் ஹெடட் பை His Excellency, the President Gotabaya Rajapaksha, has been able to contain the global epidemic of COVID-19 in an exemplary manner and at a time, initiating a drive to wipe out underworld mafia, also related to drug trafficking and various organized crimes. While all the measures taken by the government in this regard are greatly appreciated, I request on behalf of people I represent to intensify and strengthen further the mechanism to eliminate drug and criminal mafia from this country within the shortest possible time. As we all are aware, lockdown necessitated by the spread of corona epidemic pushed weaker economy further down to its lowest ebb in the blink of an eye. However, I don't agree with the proposition that all our economic woes are due to corona outbreak. Economy has remained sluggish since independence, except for few and occasional time spaces, and people of this country had never had a better and reasonable deal. In my view, failure of successive governments to deliver goods is not because we did not generate sufficient income, but due to miserable failure in delivery of service by bureaucracy, inspired by the need to improve level of service delivery, I suggest the government initiates a district-based investment and development program without further delay. Vettikalur district is amongst the most backward areas of the country. As shown in Labour Force Survey 2018, 6.8% of the labour force is unemployed in Vettikalur district. Only the Mena district registers a rate worse than Vettikalur, that is 7.1%. Youth unemployment is higher than the national average. Higher incidence of drug use is reported by law enforcement authorities. In the poverty headcount index as shown in the household income and expenditure survey 2016, Bettigalo district occupies the 23rd slot out of 25. I emphasize that all these issues should be given priority in planning development projects in the district. Key sectors of the economy in the districts are agriculture, fisheries, and hospitality industry. During my tenure as the Chief Minister of the province, we attempted to register a reasonable growth in these sectors, but it was dampened mainly because provincial administration was not given enough financial resources. I state very clearly that the devolution of political power is not meaningful without providing resources. Power sharing mechanism introduced by the 13th Amendment could not achieve intended objectives because of lack of resources. It is also to be mentioned that there is a misconception that only northern and eastern provinces benefit from the power sharing. Devolution of power gives people of all provinces opportunity to address development issues involving their localities by themselves. இன்று மாகாண சபைகள் இல்லாத பட்சத்திலே கிழக்கு மாகாணத்திலே முற்றுமுழுதாக கல்வியும் சுகாதாரம் அத்தனை விடயங்களும் முடக்கப்பட்டு எந்த ஒரு நடவடிக்கையும் சரியான முறையில் நடைபெறாமல் இருக்கின்ற விடயத்தை இவ்விடத்தில் சுட்டிக்காட்டியவனாக Failure of the provincial council system to reach intended destination drives now me to address issues relating to the much hyped constitutional amendment. Now the bill for the 20th amendment to the constitution has been approved by the cabinet of ministers, and according to the draft provisions, except few, almost all the good provisions of the 19th amendment will be repealed. I strongly state that amendment to the provisions relating to the establishment of independent commissions should follow a comprehensive consultative process. In the same manner, if electoral reforms are slated, progressive features of the proportional representation should be retained. Proportional representation has given smaller parties breather for which they had been gasping. Electoral reforms should be introduced only after a due diligence process. We all are aware that governing party's strength is the electorate of majority. Minority communities live in this country in peace and harmony since time immemorial. Any move to disturb the equilibrium has always resulted in irreparable damages. The best example I can quote here is the repealing of the Salisbury Constitution. When the Republican Constitution was enacted in 1972, minorities sensed that constitutional protection given to them under Section 92(2) of the Salisbury Constitution is blown off. But architect of the 72 Constitution was not much impressed with any restriction on Parliament legislative power which was restricted by the Section 29(2) of the Salisbury Constitution. Emotional repercussion could cost as a result of removal of constitutional protection can be seen as the seeds of bipolarization between major and minor communities. Therefore, I earnestly request architects of future constitution to be extremely careful when they touch most sensitive issues. எல்லாவற்றையும் கூறி இன்று எத்தனையோ மக்கள் வெளிநாட்டில் கொரோனாவால் பாதிக்கப்பட்டிருக்கின்ற மக்களை நான் இவ்விடத்தில் இந்த நாட்டுக்கு அழைத்து வர வேண்டும் என்று கேட்டுக்கொண்டவனாக, இன்று எத்தனையோ மக்கள் சம்பளம் இல்லாமல் வெளிநாட்டிலே வாழ்ந்து கொண்டு வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அவர்களை இங்கு வரவழைப்பது மாத்திரமல்ல, அவர்களால் இந்த நாட்டுக்கு எத்தனையோ விடயங்கள் ரெவன்யூ இந்த நாட்டுக்கு கொண்டு வந்த அந்த அவற்றை நினைவு கூர்ந்தவனாக, அவர்கள் எல்லோரையும் வரவழைத்து அவர்களுக்கு இங்கு தொழில் வாய்ப்பு எவ்வாறு ஏற்படுத்த வேண்டும் என்பதை பற்றியும் இந்த அரசாங்கம் சிந்திக்க வேண்டும் என்று சுட்டிக்காட்டியவனாக, அதேபோன்று ஏறத்தாழ ஏறத்தாழ 16 வீதத்துக்கு மேற்பட்ட அங்கு வேலை செய்கின்றவர்கள் தொழில் வாய்ப்பை இழக்கக்கூடிய வாய்ப்பு இருக்கின்ற வேளையிலே அவர்களுடைய அந்த ரெவன்யூ மோர் தன் குட் பி $2 பில்லியன், அதை எவ்வாறு நிறைவேற்ற முடியும் என்பதையும் அரசாங்கம் சிந்தித்து செயற்பட வேண்டும் என்று பரிந்துரை விடுத்தவனாக, இன்று முஸ்லிம்களுக்கு எங்களுடைய ஜனாதாக்கள் எரிக்கப்படுகின்ற ஒரு விடயம், அவற்றை நான் இவ்விடத்தில் மிகவும் பணிவன்புடன், இன்று உலக நாட்டிலே எல்லா நாட்டிலும் கொரோனாவால் பாதிக்கப்பட்ட ஜனாதாக்கள் எரிக்கப்படாமல் அடக்கப்பட்டிருக்கின்ற வேளையிலே அவற்றை அடக்குவதற்கு அதிமேதக ஜனாதிபதி அவர்களும் இந்த அரசாங்கம் இது சம்பந்தப்பட்ட ஹெல்த் அத்தாரிட்டி அவர்களும் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொண்டவனாக, ஒரு சில அபிவிருத்தி திட்டங்கள் இன்று எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்திலே முடக்கப்பட்டிருக்கின்ற வேளையிலே, குறிப்பாக வாழைச்சேனையில் குடிநீர் திட்டம் அவை முற்றுமுழுதாக இன்று முடக்கப்பட்டிருக்கின்றது. அது அதேபோன்று காத்தாங்குடியில் செய்து இடைநிறுத்தப்பட்டிருக்கின்ற ஸ்வரேஜ் அண்ட் ட்ரைனேஜ் ஸ்வரேஜ் சிஸ்டம் அது அவையும் நடத்தப்பட வேண்டும். அதேபோன்று ஏறாவூரில் ட்ரைனேஜ் அண்ட் ஸ்வரேஜ் சிஸ்டத்துக்கு நான் இவ்விடத்தில் பரிந்துரை விடுத்தவனாக, ஏறாவூர் மக்கள் அங்கு மந்தாரமுலை கேம்பஸ் இருக்கிறது, தண்ணாமுனையிலிருந்து சித்தாண்டி வரைக்கும் உள்ள அதுவரைக்கும் நான் முதலமைச்சராக இருந்த போது ஒரு பரிந்துரை அரசாங்கத்துக்கு கொடுத்திருந்தேன், அங்குள்ள ட்ரைனேஜும் சுவரேஜ் சிஸ்டமும் செய்யப்பட வேண்டும் என்று, அதை செய்து முடிக்கப்பட வேண்டும் என்று கேட்டுக்கொண்டவனாக, இன்று ஏறாவூரிலே முக்கியமாக ஒரு ஃபேப்ரிக் பார்க் அமைக்கப்பட இருக்கிறது. இது அரசாங்கத்தினுடைய ஒரு முக்கிய ப்ரொஜெக்டாக, இந்த ப்ரொஜெக்ட் ஒரு முக்கிய கூடிய கவனம் கொடுத்து செய்து முடிக்கப்பட வேண்டும். இதை செய்து முடிக்கப்படுகின்ற பட்சத்திலே இன்று இந்த நாட்டிலே ஏறத்தாழ $3,124 மில்லியன் கவர்மெண்டிலே இந்த அரசாங்கம் இறக்குமதி செய்வதற்காக செலவழித்துக் கொண்டிருக்கிறது. கார்மெண்ட்ஸிலே $215.1 மில்லியன், டெக்ஸ்டைல் அதில் $2,909 மில்லியன். இந்த பார்க் அமைக்கப்படுகின்ற பட்சத்திலே அதிகூடிய முதலீடுகள் இங்கு இந்த இம்போர்ட்டில் இருந்து தவிர்த்துக் கொள்ளப்படலாம் என்ற விடயத்தையும் சுட்டிக்காட்டியவனாக, ஒரு நிமிடம் மாத்திரம், ஏறாவூரிலே முக்கியமாக நான் முதலமைச்சராக இருந்த போது அமைக்கப்பட்ட ஒரு மார்க்கெட், 112 வியாபாரிகள் இன்று அவர்கள் எந்தவித தொழிலும் இல்லாமல் வீதி ஓரங்களிலே அவர்களுடைய வியாபாரத்தை நடத்திக் கொண்டிருக்கிறார்கள். ஆகவே அந்த மார்க்கெட்டை உடனடியாக கட்டி முடிக்க வேண்டும் என்றும், அதேபோன்று நாங்கள் ஒரு கல்ச்சரல் ஹோரும் ஒரு லைப்ரரியும் அமைக்க நிதி ஒதுக்கப்பட்டு அவை இடைநிறுத்தப்பட்டிருக்கின்ற வேளையில் அவையும் நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்று இந்த உயரிய சபைக்கு தெரிவித்தவனாக.
You have 8 minutes.
கரு நியோஜ்ய காரக சபாபத்துமினி, விசேஷம் ஈயே அதாய் மைதானே பது சன்சோதன பிலிபந்த விவாதேதி விபாக்ஷே விஷயம் மதுக்கொறுப்பு காரணா பிலிபந்தவ திகத்துனா பிலிபந்த மகை அவதானி யோமுக்கலா விசேஷம் மேகொள்ளு ஆர்த்திகையா
පිළිබඳව ආර්ථික සංඛ්‍යාලේඛන ගැන කතා කළා. ඒක මේ දානමිනී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළා 20 වෙනි එක ගේන එක පිළිබඳව මම දන්නේ මේ රටට විශාල විදියට අසත්‍ය සා බොරු ප්‍රචාර කරලා මේ 20 කියන්නේ මම දන්නේ මේ රටේ පෞගේ කාලය තුලම නැති විශාල බලයක් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙන යන කියන මතවාදය තමයි මේ ගේන්න ඇදුවේ. මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ විධායක ජනාධිපති ධූරය පටන් ගත්තට පස්සේ මේ විධායක ජනාධිපති ධූරයේ තුල වැඩිපුරම ඉඳලා තියෙන එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නු ඒ ජනාධිපතිතුරු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1977 ඉඳලා 89 වෙනකන් ඉඳලා තියෙනවා. මම ආනා මේ විපක්ෂයෙන් තමුන්නාංශලා එවනම් පිළිගන්න කරුණා කරලා මේ ව්‍යවස්ථාව හොඳ නැත්තම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ එතුමා ක්‍රියා කරපු ආකාරය වැරදි කියන එක. එහෙම කියන්නේ නැතුව ව්‍යවස්ථාව මොකද මේ 20 වෙනි සංශෝධනය කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් නෙමෙයි. ජේ.ආර්. ජයවර්ධනගේ ජයවර්ධන ජනාධිපතිතුමා පටන් ගත්තම ජේ.ආර්. ප්‍රේමදාස මැතිතුමා, ඩී.බී. විජේතුංග මැතිතුමා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මොකද එතුමියත් මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂයට තමයි සහයෝගය දක්වන්නේ. ඊට පස්සේ එක ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එක ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් හිටියා. ඊට පස්සේ යාපාලන ආණ්ඩුව තුල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිරයෙද්දී රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික. එතකොට මේ පෞගිය කාලය ගත්තම දීර්ඝ කාලයක් මේ විධායක ජනාධිපති ධූරයේ බලය භුක්ති විඳලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. එහෙමනම් තමුන්නාංශලා කරුණා කරලා කියන්න තමුන්නාංශලාගේ ඒ පාලනය කරපු ඒ ජනාධිපතිවරු වැරදිද කියන එක. අපි දන්නවා එක කාලෙකදී ප්‍රේමදාස මහත්තයා ඒ බලය තියාගෙන ඉද්දි තමයි විවිධ ප්‍රශ්නාවේ ඒක ප්‍රේමදාස මහත්තයාගේ. හැබැයි වෙනත් ජනාධිපතිවරුන්ගේ එහෙම සිද්ධියක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඉතාමත් කරුණාවෙන් මම ආනවා එක්සත් ජාතික පක්ෂේ කවුරු ඉන්නවා නම් කියන්න මේ 20 වෙනි සංශෝධනයෙන් වෙන්න යන ඒ තමුන්නාංශලා පෙන්නන මොකද්ද මේ දානමෙට ඉස්සලා නොතිබුණු දැන් 19න් පස්සේ මේ 20 කේද්දී වැඩිපුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අම්මෙන බලය මොකද්ද කියන එක. මොකද මෙතන මම දැක්කා පෑදිලිය කියනවා ප්‍රජාතන්ත්‍රවාදී ඉවරයිලු මම දැක්කා ජේ.පී. එක කියනවා යු.එම්.පී. එක කියනවා ප්‍රජාතන්ත්‍රවාදී ඉවර කළේ කවුද මේ පාර්ලිමේන්තුවේ ඉිටපු කතානායක ඊළඟට මේ ඊටපු മന്ത്രിවරු යු.එම්.පී. മന്ത്രിවරු ඡන්ද කල් දාලා පළාත් සභා කල් දාලා පළාත් පාලන කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණේ පෑදිලි ලක්ෂණේ තමයි සර්වජන ඡන්ද බලය පරමාධිපත්‍ය බලය ජනතාවගේ. ඒක නැති කරපු අය අද ඇවිල්ලා කියනවා 20 කෙනාපව ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවලු. කොහෙද මං ආන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙන්නේ? 20 කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. 20 කියන්නේ මේ රටේ ජනාධිපති ගණ්ණාවක් මේ රට පාලනය කරපු ඒ ව්‍යවස්ථාව. ඊළඟට කියනවා අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙනවලු. අපි දැක්කනේ අඬපටතුලින් අධිකරණයේ ස්වාධීනත්වය නැති කළේ කවුද කියලා රංජන්ලගේ රංජන් රාමනායකලා මේ රටේ අධිකරණයට අත දාලා විනිශ්චයකාරයන්ට අත දාලා මේ රටේ අධිකරණයේ තියෙන ඒ ස්වාධීනත්වය නැති කරන්න උත්සාහ කරපු අය තමයි එක්සත් ජාතික පක්ෂය. එහෙම නැතුව අපේ කාලය තුල අධිකරණයට අත දාලා නැහැ. ඊට පස්සේ මොකද්ද වතු කරන කාරණාව? ස්වාධීන පොලිසිය, ස්වාධීන පොලිස් කොමිසම ගැන තමුන්නාංශලට වඩා අපි හොඳට දන්නවා. පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙලා 300ක් මැරුණමත් පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙනවා කියලා දැන ඒ පිළිබඳව කටයුතු නොකරපු අය ඒ අයට විරුද්ධවත් කටයුතු කරගන්න බෑ. තාමත් අපිට මේ රටම ඉල්ලුවා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම මේකට වග කියන්න ඕන අය නීති ඉදිරියට ගෙනලා අයින් කරන්න තාමත් අපිට ඒ කටයුත්ත කරගන්න බෑ. තාමත් පොලිස්පතිතුමාව පෞගිය කාලෙක අයින් කරගන්න බෑ. ඒකම රංජන් රාමනායකලා පොලිසිය අසුරපු ආකාරය අපි දැක්කා. සානිලාට කතා කරලා තමන්ට ඕන අය ඇතුළට දාන්නත් තමන්ට ඕන අය එළියට ගේන්නත් නිසාන්තලා තමන්ට ඕන අය ඇතුළට දාන්නත් තමන්ට ඕන නැති අය එළියට දාන්නත් කටයුතු කළේ. ඒ නිසා මම හිතනවා මේ අධිකරණයට අත දාලා තියෙන එක්සත් ජාතික පක්ෂය තමයි පෞගිය අවුරුදු පාතුල. පොලිසියට අත දාලා තියෙන එක්සත් ජාතික පක්ෂය. කවුරු හරි ඉන්නවා නම් ඕන කෙනෙක් එන්න අභියෝග කරන්න තමුන්නාංශා නැහැ කියන්න. ඉතාමත් පැහැදිලි වණ්ඩපට තුලින් අපි දැක්කා මේ රටේ අධිකරණයට මේ රටේ පොලිසියට අල්ලාස් දූෂණ කොමිසමේ දිල් රුක්සි මහත්මිය අඬපට අපි දැක්කා කොහොමද දේශපාලන පරිගන්න ගියේ කියන එක. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනය කියන්නේ මේ අලුතෙන් අදන අලුතෙන් ලොකු බලයක් දෙන තිබුණට වඩා විශාල බලයක් තියෙන කෙන එකක් නෙමෙයි. මේක තමුන්නාංශලගේ ජනාධිපතිවරු ව්‍යවස්ථාවේ තිබ්බ බලය මේ තියෙන්නේ. ඊටත් වඩා අඩු කරලා දැන් තියෙන්නේ. එතුමාගේ ජනාධිපතිතුමාගේ කාලේ අඩු කරලා තියෙනවා. විශාල වැඩ කොටස විශාල හොඳ දේවල් ටික තියලා තියෙනවා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනය අරා මම හිතන්නේ තමුන්නාන්සලා මේ මතු කරන කිසිම කාරණාවක් කිසිම බලයක් අලුත් ජනාධිපතිතුමාට මෙන්නේ නැහැ. ඒ නිසා මම ඕන කෙනෙක්ට අභියෝග කරන මේ පිළිබඳව කතා කරා. ඊළඟට මම දැක්කා මේ ඉන්න අවුරුදු පහක් මේ රටේ ආර්ථිකය විනාශ කරලා මා බැංකුව මා දවල් මංකොල්ල කාපු අය මේ රටේ ඇවිල්ලා දැන් මොනවද කතා කරන්නේ? මේ රටේ ආර්ථිකය විනාශේලාලු විශාල විශාල බංකොලොත් භාවය කරලා මේ රට ගෙනියන්නේ. අපි පෑදිලිම තමුන්නාන්සලා ගහන්න ඕනේ. තමුන්නාන්සලාට ඇස් පේන්නේ නැද්ද? තමුන්නාන්සලාට කන ඇන්නේ නැද්ද? ලෝකයේ අනෙක් රටවල් පිළිබඳව තමුන්නාන්සලාට මොකුත් තේරෙන්නේ නැද්ද? කොරෝනා එක තමුන්නාන්සලාට ඇහෙන්නේ දකින්න පේන්නේ නැද්ද? අනිත් රටවල් වෙන සිද්ධ වෙන දේවල් දැන් එදා තිබ්බ මේ ආර්ථික තත්ත්වේ නෙමේ ලෝකේ තියෙන්නේ. ලෝකය අද සම්පූර්ණයෙන් වෙනස් වෙලා මේ කොරෝනා වසංගතයත් එක්ක. අද අල්ලපු රටේ ඉන්දියාවේ 95,000ක් මැරෙනවා. ඒ ආර්ථිකය ආපස්සට ගිහිල්ලා එදා මේ මෙතන කතා කරන මම දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එදා ඇමරිකාව සංසන්දනය කළේ ඉන්දියාව සංසන්දනය
Remember you have 2 more minutes.
පුළුවන් නම් අද සංසන්දනය කරන්නකෝ සියලු රටවල්. අද ආර්ථිකයේ තියෙන්නේ වෙනස්ම මගක. අපි වෙනත් විදියකට මේ ආර්ථිකයට දැන් මුහුණ දෙන්න ඕනේ. ගෝලීයකරණයත් එක්ක එදා තිබ්බේ ඒ ආර්ථික මොඩල් එක නෙමේ දැන් තියෙන්නේ. දැන් අපි වෙනස් විදියට හිතන්න ඕනේ. ඒ නිසා අපි පෑදිලිවම කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ එහෙම නැත්නම් විපක්ෂයට තමුන්නාන්සලගේ අවුරුදු 5 කාලය තුල මේ රටේ මා බැංකුව මංකොල්ල කාලා මේ රටේ මිනිස්සු අහිංසක මිනිස්සු 300ක් මැරරකම් බලන් ඉඳලා මේ රටේ ආර්ථිකය වගේම මිනිසුන්ව විනාශ කරපු ආර්ථික ඝාතන දෙකකට සම්බන්ධ තමුන්නාන්සලට කිසිම අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුව තුල ආර්ථිකය පිළිබඳව කතා කරන්න. මොකද තමුන්නාන්සල අපි සියලු දෙනා පිළිගන්න ඕන එක සත්‍යයක් තියෙනවා. ලෝකෙම ආර්ථික වර්ධන වේගය අඩු වෙනා මේ කොරෝනා වියත්ත නිසා කවදාවත් මේව සිද්ධ වෙලා නැහැ. හැබැයි අපි සාර්ථකව අපේ ජනාධිපතිතුමා අපේ ආණ්ඩුව ඒකට සාර්ථකව මුහුණ දුන්න නිසා තමයි කොවිඩ් එකත් පාලනය කරගෙන මේ රටේ කිසිම කෙනෙක්ට අපේ අනිත් ලෝකයේ රටවල් එක්ක සංසන්දනය කරපුවාම රැකියා ඇමරිකාවේ ලක්ෂ 60ක් අඩු රැකියා විරැකියා වැඩි වෙලා අපේම නැහැ.
Honorable member your time is up please wind up.
ඉතාමත් පෑදිලිව කියන්න තියෙන්නේ ඔය ඉරාන් වික්‍රමසිංහ මැතිතුමාලා මේ ලොකුවට ආර්ථිකය ගැන කතා කරන එතුමා රාජ්‍යමතිරය ඉද්දි තමා මේ රටේ ආර්ථිකය විනාශ කළේ මේ රටේ මහ බැංකුව කැඩුවේ ඔය අර්ස ආනවා දැන් කෝ වොරන්ට් එක බලපත්‍රය කියලා එතුමා කියන විදිහට ඉරාන මේ රටේ ජනතාවට සමෘද්ධිය දෙන්න බෑ මේ රටේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න බෑ ආබාධිත එයන්ට ඒ අවශ්‍ය ආධාර මුදල් දෙන්න බෑ ජනාධිපතිතුමා තනියම ඒ කාර්ය කිරීම පිළිබඳ සතුටු වෙන්න ඕනේ ලෝකෙම රාජ්‍ය නායකයෝ වැටෙද්දි කොරෝනා එකෙන් ඒ නිසා අපි ඉතාමත් පෑදිලිව කියනවා එක්සත් ජාතික පක්ෂය කතා කරන්න අපි ඕනම විවාදයකට එන්න කියනවා ආර්ථිකය පිළිබඳව එහෙම නැත්නම් විශ්වවිද්‍යාල සංශෝධනය පිළිබඳව මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ ලෝකයේ බලවත් ධනවත් රටවල් වලට වළක්ව ගන්න බැරුව ගිය අවම කරගන්න බි ගිය කොරෝනා එක එතුමා පාලනය කළා. ලෝකයේ ආර්ථිකයේ අනිත් රටවල් වලට කරගන්න බැරුව තියදී අපේ ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි කවුරුත් නැතුව පෞගේ කාලේ මේ ඉන්නේ කවුරුත් තියෙන එතුමා කැබිනට් එකත් එක්ක මේක කළා. ඒ නිසා අපි මේ වෙලාවේ තමුන්නාන්සලා කුවකටේ නැතුව ඊර්ෂ්‍යා කරන්න නැතුව වෛර කරන්න නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තමුන්නාන්සලාගේ
ස්තුතිය මිනිස්ටර් යුවර් ටයිම් ඉස් අප් ප්ලීස් වයින්ඩ් අප්
මන්නේ යන්නේ නෝ සිළු දිනාට ජය වේවා
Thank you.